Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Kadanu katte cha tine lata cha kande imehang amite cha dhamme. Ajatikāneva ca bāhirāni ca samaṃ tuleyyaṃ tadidaṃ kadāmeti.
Sadhu, sadhu, sadhu.
Saddhā buddhi sampanna pinnatuni, adath api me satiyakata varak sambandha vela yam kisi ධර්මානුකූල වැඩසටහනකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි පැය භාගයක් වගේ අරගෙන ඒ යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඊට පස්සේ අපේ ඒ භාවනා ජීවිතේ නැත්තම් මේ සතිය පුරුදු කරන මාර්ගේ ගැටලු ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරන්න යොමු වෙන තමයි හදන්නේ. ඉතින් ওই විදිහට යම් කිසි පැයකට ආසන්න කාලයක් ගත කරන්න තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙම එකතු වෙලා ඉන්න අපි මුලින්ම එහෙනම් බලමු විනාඩි 20ක් 30ක් වගේ අරගෙන මෙන්න මේ මොකක් හරි ධර්ම දේශනාවක් යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ සඳහා මම අද යම් කිසි දේශනාවක් ඒ ප්‍රසිද්ධ දේශනාවක් කියන්නත් පුළුවන් යම් කිසි විදියක දේශනාවක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒ දේශනාවේ මොකක් හරි ප්‍රකාශයක් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් අර මේ යෝගීන් පිරිසක් විදිහට අපි කරන විදිහේම ප්‍රාර්ථනාවක් තමයි ඒ ගාථාවේ තියෙන්නේ. මේ අපි යෝගීන් පිරිසක් විදිහට යම්කිසි ඉලක්කයක් උත්සාහයක් දරනවාද එන්නේ උත්සාහයම යම්කිසි විදිහක වෙනස් වචනයකින් ප්‍රකාශ වෙන ගාථාවක් තමයි අද මම මේ ඉදිරියෙන් තියලා තියෙන්නේ. මොකක්ද එතන සඳහන් වෙන්නේ මේ යෝගාවචර ස්වාමීන් වහන්සේ කෙනෙක් යම්කිසි තමුන්ගේ මේ යෝග ජීවිතේ එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ කවදානම් මම කළා ඉවර කරම්ද කියලා වගේ ප්‍රාර්ථනාවක් විදිහට කරපු ප්‍රකාශයක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ මේ උත්සාහ කළා කියන කතාවක්. උත්සාහ කළා කියනවා මොකද්ද? කවදානම් මම මේ தත්ත්වය ලබන්ද? කවදානම් මම මේ බුද්ධ වචනය කටයුතු කළා ඉවර කරම්ද? මේ බුද්ධ අවවාදය මම කවදානම් අහවර කරනවාද කියලා වගේ ප්‍රකාශයක් තමයි මේ තියෙන්නේ. මොකද එතන සඳහන් වෙන්නේ කදානු කට්ටේච තිනේ ලතාච කන්දේ ඉමේහං අමිතේච ධම්මේ අජ්ජත්තිකා නේවච බාහිරානිච සමං තුලෙයං තදිදං කදාමේ. මොකද කවදානම් මම දර තනකොළ වැල් මෙන්න මේ බාහිර පරිසරයේ තියෙන දේවල් සඳහන් කරන මුලින්ම කවදානම් මම දර තනකොළ වැල් මේ ඇතුළත පිටත හැම දෙෙම මේ ඇතුළත ස්කන්ධයත් පිටත තියෙන දේවලුත් සම හැටියට කිරා බලම්ද? මම ඒවා කවදානම් සම හැටියට කිරා බලන්ද? කවදානම් මට ඒ தත්ත්වය ලැබෙයිද කියලා මෙන්න මේ කරන ප්‍රාර්ථනාවක්. මේ විදිහට මේ බුද්ධ අනුශාසනේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක කරමින් තමන් තුළ උත්සාහ වඩමින් කාලය ගත කරන කෙනෙක් කරන ප්‍රාර්ථනාවක් තමයි මේ තියෙන්නේ. මොකද්ද මෙතන සඳහන් වෙන්නේ? මෙන්න මේ බාහිර පරිසරේ නොයෙකුත් දේවල් තියෙනවා. දර තියෙනවා, ගස් කොළන් තියෙනවා, වැල් තියෙනවා, තන කොළ තියෙනවා. මෙන්න මේවට අපේ මගේ කියලා හැඟීමක් අපිට දැනෙන්නේ නැහැ. මේ මගේ දෙයක් කියලා දැනගීමක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් මේ ඇඟ ඇතුලේ තියෙන දේවල් ටික, මේ කය ඇතුලේ තියෙන දේවල් ටික, මේ සිවියෙන් වැහිච්ච මේ කය ඇතුලේ තියෙන දේවල් ටික අපිට හැම වෙලේම හිතෙනවා මොකක්ද? මෙන්න මේක මගේ දෙයක්, මේක මගේ කය කියලා යම්කිසි හැඟීමක් නිතරම ජනිත වෙනවා. මේ හැඟීමක් එක්ක තමයි අපි මේ කාලය ගත කරන්නේ. එතකොට මෙන්න මේ වෙනස කවදානම් මං අයින් කරනවද, කවදනම් මම නැති කරනවද කියලා තමයි මේ ප්‍රාර්ථනාවේ තියෙන්නේ. මොකක්ද දන්න අර බාහිර පරිසරයේ දේවල් අපි යම් කිසි විදිහක සලකන ඒක අපි යම් කිසි විදිහකට මනිනවා. නමුත් මේ ඇතුළත තියෙන දේ තවත් විදිහකට මනිනවා. මේ ඇතුළත තියෙන දේ තවත් විදිහකට මනිනවා. ඔන්න ඔය දෙක අතර වෙනස. කවදානම් මම අහවර කරම්ද, කෙලවර කරම්ද? කවදානම් මේ දෙකම මම සම විදිහට කිරා බලම්ද කියලා තමයි මෙන්න මේ ගාථාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔය සඳහා අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් ගත්තොත්, දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් උප්පත්තිය ලබනවා, කුඩා දරුවෙක් විදිහට උප්පත්තිය ලබනවා. එතකොට මේ දරුවා ගැන බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක දේශනයක් කරන, මොකද මේ උඩු බැලිව හොවන දරුවෙක් පිළිබඳ. මේ දරුවා උඩු බැලිව හොවනවා. මේ දරුවට මම මේ මගේ කියලා හැඟීමක් නැහැ. මේ කය කියලා හැඟීමක්වත් නැහැ අඩුම ගානේ. මට කයක් තියෙනවා, මේ මගේ කය, මේ පිටත ටික කියලා හැඟීමක් නැහැ. නමුත් අන්න මේ එතකොට කොහොම දහනවා මෙන්න මේ සක්කාය දිට්ඨිය කියලා හැඟීමක් තියෙන්නේ. මේ උඩු බැලිව නිදන දරුවට මේ කයක් කියලාවත් හැඟීමක් නැහැ. ඉතින් සක්කාය දිට්ඨිය කියලා හැඟීමක් තියෙන්නේ කොහොමද කියලා අහනවා. එහෙම හැඟීමක් තියෙන විදිහක් නැහැ. නමුත් මෙන්න මේ දරුව ඇතුළත අන අනුසය මට්ටමින් මෙන්න මේ සක්කාය දිට්ඨිය පිහිටලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අර දරුවට කය කියලා හැඟීමක්වත් දැනෙන්නේ නැහැ. එහෙම අදහසක් නැහැ. තමුන්ට යම්කිසි දැනීම් ටිකක් එක කාලේ ගත කරනවා මිසක් මේක මගේ කය කියන එක පිළිබඳව එහෙම ලොකු අදහසක් ඒ දරුවට නැහැ. ඉතින් සක්කාය දිට්ඨියක් කියලා එකක් කොහොමවත්ම තියෙන විදිහක් නැහැ. නමුත් අන්න ඇතුළත අන්න ඒකේ අනුසය ස්වභාවයක් මේකේ බීජයක් මේ දරුව ඇතුළත තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් කාලෙත් එක්ක ඔන්න ඔය කාලේ ගත වෙනකොට, කල් ගෙවිලා යනකොට, මේ වටපිටාවේ තියෙන දේවලුත් එක්ක ටිකෙන් ටික ගනුදෙනු පටන් ගන්නකොට ඔන්න මේ බීජය වර්ධනය වෙලා ඔන්න මතු පිට මට්ටමට ගැලපිලා එනවා. අර බීජයක් විදියට අනුසය මට්ටමෙන් තියුණ දේ අන ටිකෙන් ටික අර පරිවුට්ටාන වීතික්කම කියන මට්ටමට ගැලපිලා එනවා. ඒ හිත ඇතුලේ ඒ අදහස තියෙන මට්ටම කියන්නේ අන්න පරිඋත්ทาน මට්ටම. ඊට පස්සේ ඒක මත ක්‍රියාත්මක වෙලා බාහිරේ යම්කිසි වැඩක් කටයුත්තක් කරනවා නම්, පාප කර්මයක් කරනවා නම් අන්න ඒක වීතික්කම මට්ටම කියලා සඳහන් කරනවා. එතකොට අන්න අර අනුසය මට්ටමේ තියෙන දේ ටිකෙන් ටික වර්ධනය වෙලා යම්කිසි අවස්ථාවක අර විදිහට පරිඋත්ทาน වීතික්කම ඒ මට්ටමට එන්න පුළුවන්. අන්න එහෙම ශක්තියක් ඒ දරුවා තුළ තියෙනවා. ඒ බීජේ දරුව තිල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් අපිට මේ කාලේ ගත වෙනකොට මේ විදිහට බාහිර පරිසරෙත් එක්ක කටයුතු කරනකොට අන ටිකෙන් ටික මේ මගේ කය, මේ මම කියලා හැඟීමකුත්, මේයින් පිටත මේ අනිත් දේවල් කියලා හැඟීමකුත් ටිකෙන් ටික අපිට වර්ධනය වෙලා එනවා. ඉතින් අර කණ්ණාඩියකින් අර රිලවෙක් මූණ බලනවා වගේ. දැන් ඔය නිස්සරණවණයට ඇවිල්ලා වාහනයක් නැවැත්තුවාම සයිඩ් කණ්ණාඩිය ගොඩක් වෙලාවට ගලවලා තියෙනවා රිලව. මොකද මේ පොඩ්ඩක් උඩට ඇවිල්ලා පහළට යනකොට ඔන්න පෑද දෙයක් යනකොට අරු අරකේ මූණක් දැකලා තව වඳුරෙක් ඉන්නවා එහා පැත්තේ. ඉතින් මේ වඳුරා එක කොහොම හරි සටන් කළා. අන්න කණ්ණාඩිය බිම දැම්මහම මම ජයගත්තා කියලා හැඟීමක් මේ රිලවට පහළ වෙනවා. ඉතින් ඒ වගේ අපිටත් මෙන්න මේ ඇතුළත දිහා බලන වාරයක් පාසා මේක මාගේ කය, මේ මම කියලා හැඟීමක් හැම වෙලෙම පහළ වෙනවා. අර කණ්ණාඩියකින් බලනකොට පේනවා වගේ අන්න නැවත නැවත එහෙම දර්ශනයක්, එහෙම හැඟීමක් අපි කෙරෙහි පහළ වෙනවා. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. ඊළඟ මේ කයත් බොහොම අපූර්වට හැදිලා තියෙනවා. මේකේ මේ ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. දැන් මේ ධර්මයට අනුව මොකද්ද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතුන් හතරක් තියෙනවා. ඔනේ ධාතුන් ගැන තමයි අර ස්වාමීන් වහන්සේ අර ප්‍රාර්ථනා විදිහට කරන්නේ. මොකද්ද මේ ඇතුළත පිටත තියෙන ධාතුන් දෙකම මම කවදානම් සමහැටියට කිරා බලම්ද කියලා තමයි එතන කියන්නේ. එතකොට මේ බාහිර පරිසරයේ තියෙන දේවල් ආමේ පටවි, මේ ආපෝ තේජෝ වායෝ කියලා අපිට අඳුන ගන්න පහසුයි. නමුත් මේ කය ඇතුලේ තියෙන දේවල් ගැන අපිට එහෙම හිතෙනවා අඩුයි. ඉතින් මේ කයත් හරියටම ඒක වැහිලා තියෙන විදිහටම හොඳටම හැදිලා තියෙන. මොකද්ද අන්න අර එක්තරා දේශනාවක සඳහන් වෙනවා මේ ඇට නහරින් බැඳුණු සම්මසින් පිළියම්මුණු කය සිවියෙන් වැසුණු ඇති හැටි ලෙසකි සංගමුණු. මෙන්න මේ ඇට නහරින් මේක බැඳලා තියෙනවා. මේක අර කූඩුවක් ඇට සැකිල්ලක් වගේ බැඳපු කූඩුවක් මේක ඇතුලේ තියෙනවා. ඒක බැඳලා තියෙන්නේ මේ අස්ති වලින් නහර වලින්. ඊළඟට මෙන්න මේ මස් වලින් හම් වලින් මේක පුරවලා තියෙනවා. මස්වලින් හම්වලින් පුරෝල තියෙනවා. එහෙම පුරෝල මේ සිවියෙන් වැහිච්ච කය ඇති හැටි විදිහටම අපිට පෙන්නලා සිටිනවා. ඇති හැටි විදිහටම අපිට පෙනෙනවා බැලුවහම. ඉතින් මේක මාගේ කය, මේ මාම කියලා හැඟීමක් අපිට හැම වෙලේම පහළ වෙනවා. මේ කය අපි බොහොම උනන්දුවෙන් නඩත්තු කරනවා, බොහොම අලංකාර කරනවා, බොහොම ලස්සන ඇඳුම් වලින් සරසනවා. නමුත් අන්න බාහිරත් ඇතුළතත් අතර මෙන්න මේ වෙනස වැඩි වෙන විදිහට තමයි අපි ටිකෙන් ටික වැඩ කටයුතු කරන්නේ, ටිකෙන් ටික උත්සාහවත් වෙන්නේ. නමුත් ඇත්තටම මේ ධර්මය අපිව විරුද්ධ දිශාවකට තමයි අරගෙන යන්නේ. මෙන්න මේ බාහිරයි අභ්‍යන්තරයේ අතර වෙනස තව තව වැඩි කරගන්න උත්සාහ කරන වෙනුවට අනේ වෙනස ටිකෙන් ටික අඩු කරන ප්‍රතිපදාවක් තමයි මේක. අඩු කරන ප්‍රතිපදාවක් තමයි මේක. දැන් පොඩ්ඩක් හිතමු, දැන් අපි මේ කය නඩත්තු කරනකොට, මේ කය නඩත්තු කරනකොට ආහාරයක් බොහොම ප්‍රිය විදිහට මේ කය ඇතුළට අපි අරගන්නවා. මේ රස විඳිමින් බොහොම අගනා විදිහට මේ ආහාරයක් අරගන්නවා. බොහොම ප්‍රිය විදිහට මේ ආහාරයක් අරගන්නවා. මේක කය ඇතුළට දාගන්නවා. නමුත් ඒකම අනිත් පැත්තෙන් ඒ දිරවීම ක්‍රියාවලියකට පස්සේ පිට වෙලා යනකොට අපි මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කුණු කන්දලේ ඉක්මනට අයින් කළා, මේ මගේ නෙමෙයි කියලා ෆ්ලෂ් කළා දාන තරමට, ඉක්මනට ඉවත් කළා දාන තරමට අපේ හැඟීමක් තියෙනවා. අපේ හැඟීමක් තියෙනවා. දැන් කෙනෙක් ඇහුවොත් ඔය ටික දැන් ටිකකට කලින් මේ ශරීරය ඇතුලේ නේද තිබුණේ කියලා ඒක පිළිගන්න සූදානමක් නැති තරම්. ඒක ඉවත් කළා දාන්න බොහොම හදිස්සියක් අපිට තියෙනවා. සෝදලා හරින්න හදිස්සියක් අපිට තියෙනවා. මොකද්ද? අනාර ඒ දිහා බලන්න අපේ එච්චර කැමැත්තක් නැහැ. අර බොහොම රස කරමින් ආහාර අරගත්තට මොකද? මේ අසුචියක් විදිහට මේක පිට වෙලා යනකොට, මුත්‍රා විදිහට මේක පිට වෙලා යනකොට අන්න ඒකට ඇහැ වහන ස්වභාවයක් අපේ තියෙනවා. අපේ ඇතුළත තියෙනවා. නමුත් අපි මේ ධර්මයේදී යම් කිසි විදිහක මෙන්න මේ අසුචිය පිළිබඳ නැත්තම් මේ නිරෝධය පිළිබඳ යම් කිසි ඇහැ ඇරීමක් කරන්න උත්සාහ කරනවා. යම් කිසි ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න උත්සාහ කරනවා. දැන් අපි තම පොඩි දරුවෙක්ට කුඩා කාලෙදී ඔය අසුචිය කියලා හැඟීමක් නැහැ. මේක මට අනවශ්‍ය දෙයක්, මේක මට අප්‍රිය දෙයක් කියලා හැඟීමක් නැහැ. මේක උණු උණුවේ පිට වෙලා ගියාම මේ දරුවට මේක බොහොම හොඳ ක්‍රීඩා භාණ්ඩයක් බවට පත් වෙනවා. ඉතින් මොල පොලව පුරාම අතුල්ලලා 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 කටෙත් තබා ගන්න තරමට යන්න පුළුවන්. කටෙත් තබා ගන්න හේතු වෙන්න පුළුවන්. මොකද්ද? අන්න අර තමුන්ගෙම පිට වෙලා ගියපු අසුචි. නමුත් අන්න කාලෙත් එක්ක මොකද වෙන්නේ? අන්න ඒක වෙන දෙයක්, මම වෙන දෙයක්, මේක ඉක්මනට සෝදලා අරින්න ඕනි කියන හැඟීමක් අපි තුල පහළ වෙනවා. නමුත් ඒක දිහා පොඩ්ඩක් බැලුවොත් එතනම මෙන්න මේ ධර්මය හොයාගෙන යන ගමන තියෙනවා. එතනම මේ අපිට සැඟවිලා අපිට නොපෙනෙන දේ තියෙනවා. මොකක්ද? අන්න තමුන්ගේ කයෙන් පිට වෙලා යන දේ, කමුන්ගේ කයෙන් ඉවත් වෙලා යන දේ දිහාත් අපිට පොඩ්ඩක් අවධානයෙන් බලන්න පුළුවන්. අවධානයෙන් බලන්න පුළුවන් මේ මම ගත්ත ආහාර ටික නේද මේ අනිත් පැත්තට තව කුණු කන්දල් ටිකක් එක්ක පිට වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ඊළඟට මම මේ ආසාවෙන් පානය කරපු යම් කිසි පානයක්, එහෙම නැත්නම් ජලය නේද මේ අනිත් පැත්තට මුත්‍රා විදිහට, අපහැරිදි විදිහට, අපිරිසුදු විදිහට පිට වෙලා යන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. පොඩ්ඩක් ඒක ගැන අවධානයක් යොමු කරන්න පුළුවන්. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිසෙන් සූත්‍රයේම සඳහන් වෙනවා. මොකද්ද? මෙන්න මේ තමුන් මේ බුද්ධත්වයේ හොයාගෙන යනකොට අන්න කරපු පරීක්ෂණේ පිළිබඳ එතන සඳහන් වෙනවා. මේ ආසුචි, දැන් ආහාර ගන්න එකත් අඩු කළා, නොයෙකුත් දුක් දුන්නානේ මේ කයට, නොයෙකුත් දුක් දුන්නා. මොකද්ද මේ නිවන හොයාගන්න? ඒකටත් යම්කිසි හේතුවක් තියෙනවා. ඒ කාලේ අන්න අර ඒ මෙන්න මේ විදිහට කයට දුක් දීලා තමයි මේ නිවන හොයාගන්න පුළුවන් කියලා යම්කිසි හැඟීමක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. මොකද දැන් ඔය කය දිහා බැලුවම මේ කය තමයි අපේ මේ තියෙන ගැටලුව වැඩිපුර නිරූපණය කරන දෙයක්. මේ ජරා මරණ කියන ඒවා ළඟා වෙලා එන්නේ මේ කයට. ඊළඟට යම්කිසි ආපදාවක් වුණාම දුකක් වේදනාවක් වැඩිපුර ඇති වෙන්නේ මේ කයෙන්. ඉතින් මේ කය හැම වෙලේම නිරූපණය කරනවා මේ තියෙන ගැටලුව, මේ තියෙන සංසාර ගැටලුව පිළිබඳ ලොකු දර්ශකයක් මේ කය තුළ තියෙනවා. ඉතින් කෙනෙක්ට වැරදි අදහසක් ඇති වෙන්න පුළුවනි මේ කයට දුක් දීලා, මේ කය පීඩාවට පත් කිරීමෙන් මට පුළුවනි මෙන්න මේ කයෙන් අත් මිදෙන්න. එහෙම නැත්නම් මේ තියෙන දුක් පීඩාවෙන් අත් මිදෙන්න කියලා කෙනෙක් හිතා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ සමාජ මතයට අනුව අන්න යම් කිසි විදිහක වැරදි දිශාවකට යොමු වුණා ඒ බෝධිසත්වවදී. ඉතින් සඳහන් වෙනවා මේ අසුචි, මේ තමුන්ගේ ශරීරයෙන් පිට වෙලා යන අසුචි කිසිවක් ඉතුරු නොකර ආපහු ආහාරයට ගත්තා. කිසිවක් ඉතුරු නොකර ආපහු ආහාරයට ගත්තා. ඊළඟට මේ පිට වෙලා යන මුත්‍රා කිසිවක් ඉතුරු නොකර පානය කරා. මෙන්න මේ විදිහටත් මම පරීක්ෂණයක් කරා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියන හැබැයි උඹලාට එච්චර වෙහෙසෙන්න ඕනේ නැහැ. උඹලාට ඒ වැරදි දේවල් කරන්න ඕනේ නැහැ. මම උඹලාට හරි පාර පෙන්නනවා කියලා අපිට යම්කිසි මාර්ගයක් දිසාවක් පෙන්නලා ඉදිනවා. ඒ විදිහේ මගක් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් මේ ධර්මයේ තුල සැඟවිලා තියෙනවා. අපි මේ ශරීරයෙන් පිට වෙලා යන අසුචිය වුණත් එකපාරට ඒක අහක් කළා, අයින් කළා, දානව වෙනුවට මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන්න යොමු වෙනවා. ඊළඟට මේ තව හොඳ වැඩක් තියෙනවා. මොකක්ද දන්න? බුදුරජාණන් වහන්සේ පැවිද්දෙට යම් කිසි නිස්රය හතරක් ලබා දෙනවා. තමන් ආශ්‍රය කරගෙන ජීවත් විය යුතු අවම දේවල් හතරක් ලබා දෙනවා. මොකද්ද කියනවා? ගහක් යටට ගියොත් උඹලට අන්න වාසස්ථානයක් විදියට ඒ ගහේ සෙවන පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. කුටියක් තියුණොත් හොඳයි, කුටියක් නැති වුණොත් ගහක් යටට වෙලා ඉඳපල්ලා කියලා කියනවා. ඊළඟට සිවුරක් කවුරු හරි හොඳ සිවුරක් ගෙනහලා දුන්නොත් හොඳයි, එහෙම නැති වුණොත් අන්න අර විසි කරලා තියෙන රෙදි කෑල්ලක් අරගෙන පහන්සු කුල සිවුරක් හදාගනින් කියලා කියනවා. ඊට පස්සේ හොඳ හොඳ භෝජන ලැබුණොත් හොඳයි, ගායකයෝ ගෙනහල්ලා පූජ කරොත් හොඳයි, නැති වුණොත් පහිස් පාත්‍රයක් අරන් ගිහිල්ලා ගෙයක් ඉස්සරහා හිටගෙන ඉඳපන්, එතකොට මොනවාරි හම් වෙයි කියලා කියනවා. ඔන්න අවම පෙන්නනවා. ඊළඟට කතා කරනවා මොකද්ද? ඔය අරලු බුලු වලින් හැදිච්ච හොඳ හොඳ බෙහෙත් ජාති ලැබුණොත් හොඳයි, බෙහෙත් ජාති ලැබුණොත් හොඳයි, නමුත් එහෙම නොලැබුණොත් අන්නර තමුන්ගෙම්ම පිට වෙන මුත්‍රා පානය කරපන්. ඒ අර උණු උණුවේ පිට වෙලා යන මුත්‍රා කොටසක් අරගෙන පානය කරපන්, ඒකෙනුත් ඔය අසනීපේ හොඳ වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අන්න අර අර ඉවත් වෙලා යන දේ, අර අපි අප්‍රිය විදිහට අයින් කරන දේම ප්‍රතිකර්මයක් විදිහට, බෙහෙතක් විදිහට ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. තුවාලයක් වෙච්ච වෙලාවක ඒ තුවාලයට දාන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට මොකද්ද? අර සතෙක් කෑවහම මේ විසෙන් පෙලි පෙලි ඉන්නකොට අන්න මේ මුත්‍රා ටිකක් දැම්මොත් එන්නේ විස නැසිලා යනවා, ඒ වේදනාව නැසිලා යනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ විදිහට මේ එපා වෙච්ච දේ දිහාවට, එහෙම නැත්නම් මේ විසිකරන දේ දිහාවට පොඩ්ඩක් බලන ස්වරූපයක් මේ ධර්මයේ තුල තියෙනවා. එහෙම අදහසක් මේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි උත්සාහ කරන්නේ ටිකෙන් ටික මෙන්න මේ ඇතුළත තියෙන්නේත් පිටත තියෙන්නේත් මෙන්න මේ කියන විදිහේ ධාතුන්මයි. ඒවයි තියෙන වෙනස මම කොහොමද ටිකෙන් ටික අඩු කරගන්නේ කියලා දරන උත්සාහය මේක තමයි. දරන උත්සාහය මේක තමයි. ඉතින් එහෙම කෙනෙක් තමයි ටිකෙන් ටික ඇවිල්ලා ඔන්න සත්‍යමත් බව වඩන දිහාවට වුණත් යමු වෙන්න පුළුවන්. සත්‍යමත් බව වඩන්න උනත් යමු වෙන්න පුළුවන්. ඉතින් මේ තැනත්තත් අන්න අර හේ විදිහේ ප්‍රතිපදාවකට යමු වුණොත් අන්න ඇවිදිමින් ඇවිදිමින් සිහිය පිහිටවමින් බලනවා මෙන්න මේ ධාතු ස්වභාව මට අඳුන ගන්න කියලා යම්කිසි උත්සාහයක් දරන්න යමු වෙනවා. එතකොට කෙනෙක් හිතනවා අන්න පොළව වදිනකොට ඔන්න පාඨවි ස්වභාවේ මේ පොළවේ ගතිය මට දැනෙනවා කියලා ඔන්නඔහම සඳහන් කරනවා. ඒ විදිහට පාඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කළ අඳුර ගන්නත් සමහර කෙනෙක් උත්සාහ කරනවා. උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ඊට වැඩිය බොහොම පැහැදිලි සරල ගමනක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. මොකද අර තමුන් සිහිය පීඨෝගන ඇවිදිනවා නම්, සිහිය පීඨෝගන වාඩි වෙලා ඉන්නවා නම්, එනේ සිහිය පීඨවීම තුලින්ම අපි මේ ධාතු ලක්ෂණ වලට ටිකෙන් ටික අරගෙන යනවා කියලා අපිට අත්දකින්න පුළුවන්. ටිකෙන් ටික එදිහාවට අපිව රැගෙන යනවා කියලා අත්දකින්න පුළුවන්. ටිකෙන් ටික මේ විදිහට සක්මන් කරනකොට, වාඩි වෙලා ඉන්නකොට අපිට මේ කය තුලින්ම මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන නොයෙකුත් ලක්ෂණ ඉදිරිපත් වෙනවා කියලා දකින්න පුළුවන්. ඒවා වෙන් කළ අඳුරගත්තේ නැත්තත් ඒ ස්වරූප ඉදිරිපත් වෙනවා කියලා දකින්න පුළුවන්. දැන් කෙනෙක් ඇවිදිනකොට එන්නේ කයට යම්කිසි පොළවේ රළු ගතියක් දැනෙනවා. ඉතින් මේ පඨවි ධාතුවේ ලක්ෂණේ තමයි මොකක්ද? මේ දැඩි බවත්, එහෙම නැත්නම් රළු බවත්, මෘදු බවත් කියන දෙකම හඟවනවා. ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්ම හඟවනවා. මොකද්ද? රළු බවත් මෘදු බවත් කියන දෙකම හඟවනවා. ඉතින් අපි හිතමු අපිට විට එක පොළව රළු විදිහට දැනෙනවා නම්, ඒකෙන් අදහස මොකද්ද? අන්න අපේ කකුල සාපේක්ෂව මෘදු ගතියක් තියෙනවා. මෙන්න මේ පොළවට සාපේක්ෂව මෘදු ගතියක් තියෙනවා. ඊළඟට අපි හිතමු යම්කිසි විල්ලුද ඇතුරපු දෙයක් උඩ ඇවිදිනකොට අපිට දැනෙනවා නම් ඒකේ මෘදු ගතියක්, අන්න මේ කකුලේ රළු ගතියක් තියෙනවා. ඔන විදිහට හැම වෙලේම මේ ප්‍රතිපුරුද්ධ ධර්ම දෙකක් තමයි එකට වැඩ කරන්නේ. ඉතින් අන්න මේ විදිහට මේ සක්මන් කරන කෙනෙක්ට අත්දකින්න පුළුවන් මේ දැඩි බවකුත් මෘදු බවකුත් එක්ක තමයි මම සක්මන් කරන්නේ. ඒ වගේම අපි හිතමු කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට අන්න මේ කය මහා දැඩි මහා කළු ගලක් වගේ ස්වරූපයක් ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. කොහෙන් හරි එක කෙලවරකින් පටන් අරගෙන ඇඟිලි පුරකකින් වෙන්න පුළුවනි, නැත්නම් කොහේ හරි වෙන තැනකින් වෙන්න පුළුවනි. අන ටිකෙන් ටික ටිකෙන් ටික පටන් අරගෙන මේක දැඩි බව ටිකෙන් ටික වර්ධනය වෙරි ඇවිල්ලා මුළු කයම මහා දැඩි කළු ගලක් වගේ ස්වරූපයකට පත් වෙන්න පුළුවන්. අන්න මේ ධාතු ලක්ෂණ ටිකෙන් ටික තමුන්ටම ඉදිරිපත් වෙනවා. මම පටවි කියලා ඇවිල්ලා කිව්වේ නැතුවට මොකද ඒ ස්වභාවයල් ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඊළඟ සක්මන් කරනකොට කෙනෙක්ට දැනෙනවා මොකද්ද, නිකන් මකුණු දැලක් මූණේ බැඳිලා වගේ, මූණ නිකන් නලියනවා වගේ, මූණේ සත්තු ගමන් කරනවා වගේ හොන්නොම ස්වරූප ටිකෙන් ටික දැනෙනවා. ඉතින් මේ ස්වරූපෙත් එක්ක එහාට මෙහාට මේ වැරදුනා පැටලුනා නෙමෙයි, මෙන්න මේ ශරීරය ඇතුලේ තියෙන ස්වභාව තමයි මේ පෙන්නන්නේ කියලා අන්න ටිකෙන් ටික එහාට මෙහාට සක්මන් කරොත් විටක මේක වැඩි වෙලා යන ස්වරූපයකට, විටක මේක අඩු වෙලා යන ස්වරූපයකට දකින්න පුළුවන්. මෙන්න මේ මකුණු දැලක් බැඳුනා කියන දේ, ඒ විදිහට දැනුනා කියන දේ ටිකෙන් ටික වැඩි වෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඔහොම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ විදිහට අපි ටිකෙන් ටික මෙන්න මේ ප්‍රතිපදාවට යොමු වෙලා කටයුතු කරනවා. ඉතින් දවසමගම සක්මන් කරනවා. මොකද්ද? ඕනන් සක්මන් කරනකොට ওই මූණේ නිකන් මකුණු දැලක් බැඳිලා වගේ දැනෙනවා. ඉතින් අන්න මකුණු දැලක් බැඳිලා වගේ තියෙනවා කියලා අන්න හිතේ හිත තව ටිකක් සක්මන් කරා. ඉතින් ඔහොම ඔහොම සක්මන් කරනවා, මකුණු දැල තව තව හොඳට දැනෙනවා කියලා දැනෙනවා. ඉතින් ඔහොම ටිකක් වෙලා යනකොට මෙන්න මකුළුවෙකුත් ඉන්නවා වගේ දැනෙනවා කියලා දැනෙනවා. මම බැලුවා දැන් දැලක් මේ මදිවට මකුළුවෙකුත් ඉන්නවා කියලා. බලනකොට ඇත්තටම මකුණු දැලක් පැටලිලා, ඇත්තටම මකුළුවෙකුත් එක්කම ඔළුවේ. ඉතින් ඔහොම දේවලුත් අත්දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට නැවත නැවත උත්සාහවත් වෙන කෙනෙක්ට මේ විදිහට මෙන්න මේ ධාතු ලක්ෂණ තමුන් තුළ අත්දකින්න පුළුවන්. ඊළඟට මේ ඇතුළත පිටත යන මේ කම්පන චංචල ඇති කරමින් යන මේ හුස්ම අත්දකින්න පුළුවන්. ඒක මේ වායෝ ධාතුවේ ස්වභාවයක් කියලා අත්දකින්න පුළුවන්. ඊළඟට විටේක මේ රස් ඇඟ පිලිස්සිලා යන තරමට රත් වෙවි එන මෙන්න මේ තේජෝ ස්වභාවය අත්දකින්න පුළුවන්. ඒ වගේම තව විටේක සිසිල් වෙලා යනවා, බොහොම සීතලක් දැනෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට නොයෙකුත් මෙන්න මේ ධාතු ස්වභාවයන් අපේ කයෙන් අපිට පෙනෙනවා. ඒ ස්වභාව අපින් ටික ටික දැනෙනවා. මේ කෙලගෙනෙන ස්වභාවය අපිට දැනෙනවා. මෙන්න මේ හොටු වැగిරෙනවා, සෙම වැగిරෙනවා කියලා අපිට දැනෙනවා. විටේක මාව විටේක මේ කය වාඩි කරලා තියෙනකොට බොහොම හොඳට ඍජු විදිහට වාඩි කරලා තියෙනවා කියලා දැනිච්ච කය තව විටේක වැగిරිලා ගිහිල්ලා මේ පොළවට පාත් වෙනකන් පහළට වැగిරෙනවා කියලා දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මේ ප්‍රතිපදා වඩන කෙනෙක්ට මෙන්න මේ ධාතු ලක්ෂණ තමුන්ගේ කය ඇතුලෙන්ම ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඉතින් ඒ අත්දකින්නකොට තේරුම් ගත යුත්තේ තමයි මේ වැරදිලා පැටලිලා නෙමේ, මේ කයේ ස්වභාව තමයි අපිට පෙනෙන්නේ. මේ කයේ ස්වභාව අධ්‍යයනය කරන්න ඒවා එක්ක ඉන්න මෙන්න මේ බාහිර පරිසරයත් මේ ඇතුළත කයත් කියන අතර තියෙන වෙනස ටිකෙන් ටික අඩු වෙනවා කියන දේ තම තමුන්ට අත්දකින්න පුළුවන්. කාලයක් තිස්සේ කරගෙන යනකොට තේරෙනවා අන්න මේ බාහිර පරිසරෙත් මමත් අතර තියෙන අන්න අරේ පදනම ඒ දුරස් භාවය ටිකෙන් ටික අඩු වෙනවා. විටක මේ මුළු පරිසරේටම පැතිරිලා ගියා, මේ මගේ හිත මේ මුළු පරිසරේ පුරාම පැතිරිලා යනවා වගේ ස්වභාවයක් වුණත් අත්දකින්න පුළුවන්. ඔන ඔය විදිහට මෙන්න මේ අතර තියෙන වෙනස අපිට ටිකෙන් ටික අඩු වෙන ස්වරූපයක් දකින්න පුළුවන්. මොකක් කිරීම තුළින්ද? මෙන්න මේ සිහිය පිටවීම තුළින්. මෙන්න මේ කය තුළ මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව අත්දැකීම තුලින්, ඒ අත්දකින ස්වභාව නැවත නැවත නිරීක්ෂණය කිරීම තුලින් අන්න අර වෙනස ටිකෙන් ටික අඩු වෙනවා. ඒ දුරස් භාවය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි හිතමු යම්කිසි වැඩක් කරනකොට, අන්න අපි හිතමු ගහක අත්තක් කපනවා. ගහක අත්තක් කපනවා. ඉතින් මේ ගහක අත්තක් කපනකොට අපි මේ අත්ත කපන්නේ මෙන්න මේ මගේ කොටසක් කැපෙනවා වගේ කියලා නෙමෙයිනේ. ඒ වෙනුවට ගහක අත්තක් කපනවා කියන අදහසින් කපනවා. ඉතින් ඔහොම කප කප ඉන්නකොට අපි බලමු ඇඟිල්ල පොඩ්ඩක් කැපුණා කියලා. ඒ ක්‍රියාව නිසාම ඇඟිල්ල පොඩ්ඩක් කැපුණා. ඉතින් අර ගහ කැපුණයි ඇඟිල්ල කැපුණයි අතර වෙනස අපි කොයි විදිහටද ප්‍රතික්‍රියා කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. අපි මේ දෙකට කොයි විදිහටද වෙනස් විදිහට ප්‍රතික්‍රියා කරන්නේ කියලා හිතලා බලන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ වෙනසක් අපි තුල තියෙනවා. නමුත් ඒ වෙනස ටිකෙන් ටික අඩු වෙලා යන ස්වරූපයක් අත්දකින්න පුළුවන්. මොකක් නිසාද? මෙන්න මේ විදිහට සතිමත් බව පිළිබඳ නැවත නැවත කරන පරීක්ෂණයක් නිසා. ඒ විදිහේ පරීක්ෂණයක් නිසා. අන්න අපි කුඩා කාලේ මොකද්ද තියුණා රූපවාහිනී යම්කිසි කතාවක්. මොකද්ද? මෙන්න මේ හාමුදුරු කෙනෙක්ගේ කතාවක්. ඉතින් ඒ ලොකු හාමුදුරු ගමනක් ගියපු වෙලාවක පොඩි හාමුදුරු විතරයි පන්සලේ ඉන්නේ. ඉතින් මේ පන්සලේ තියෙන ලොකු හාමුදුරු ගොඩාක් ආසාවෙන් පරිහරණය කරන, ආසාවෙන් තියාගෙන ඉන්න කිරිගාරුඬ බුදු පිළිමයක්. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේට මේක අල්ලන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර ලොකු හාමුදුරු නැති වෙලාවක අල්මාරිය උඩ තියුණු මේ පිළිමය අරගෙන ඉතින් මේක අල්ලලා බලන බොහොම ආසාවෙන්. අලලා බලනකොට මොකද වෙන්නේ? කොහොම හරි අතපසු වීමකින් මේක බිමට වැටිලා කැඩිලා බිඳිලා යනවා. කැඩිලා බිඳිලා යනවා. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් කොහොමද මේක මම බැනුම් අහන්න නැතුව මේක කියන්නේ ලොකු හාමුදුරන්ට කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වැඩි වෙලාවට අහනවා මේ හැම දෙයක්ම මේ ඇතුළත තියෙන දේවලු පිටත තියෙන දේවලු ඔක්කොම නිකන් එක වගේ නේද? ඒ විදිහට වෙනසක් අපිට තියාගන්න බෑ නේද? මේවා කැඩිලා බිඳිලා ගියාට අපිට දුකක් ඇති කරගන්න බෑ නේද කියලා අහනවා. ඉතින් ඇහුවාම ඉතින් ලොකු සයින්නසෙත් කල්පනා කරනවා ආ මේ බණක් කියන හොඳ වෙලාවක් කියලා. ඇත්ත තමයි, එහෙම තමයි. ඒ විදිහට වෙනසක් තියන්න බෑ. මේවා ඔක්කොම නිත්‍ය නෑ. මේවා කැඩිලා බිඳිලා යන දේවල්. මේ මගේ කියලා දේවල් තියාගන්න බෑ කියලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කියනවා. අන්න එහෙම කිව්වට පස්සේ කියනවා ඇත්ත තමයි, අන්න අර බුදු පිළිමෙත් ඒ විදිහටම කැඩිලා බිඳිලා විසිරලා ගියා. කැඩිලා බිඳිලා ඉසිරලා ගියා කියලා මෙන්න මේ කොහොම කොහොම හරි අන්න ඒකෙන් ගැලවිලා බෙරිලා යනවා. ඉතින් ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒ විදිහට නැවත නැවත උත්සාහවත් වෙන්න ඕනේ. නැවත නැවත මේ දිහාවට වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම වැඩ කටයුතු කරනකොට ටිකෙන් ටික මෙන්න මේ ධාතුන්ගේ රංගණය අපිට අත්දකින්න පුළුවන්. මෙන්න මේ කය ඇතුලේ හැම වෙලේම තියෙන මෙන්න මේ ධාතු හතරේ ස්වරූපයක් තමයි කියලා අත්දකින්න පුළුවන්. මේ හතර එකතුවක් තමයි කියලා අත්දකින්න පුළුවන්. මේ ධාතුන් හතරක ස්වභාවයක් තියෙනවා. හැම වෙලේම විටින් විට ඒක මේ කය ඇතුළත වැඩ කරනවා. කය ඇතුළත වැඩ කරනවා. අපිට ප්‍රමුඛ වෙලා පේන්නේ යම් යම් දෙයක් තමයි. විටක එක දෙයක් ප්‍රමුඛ වෙද්දී තව දෙයක් ප්‍රමුඛ වෙලා අපිට පේන්නේ නැහැ. අපි හිතමු මේ තේජෝ වායුවට ධාතුවට තේජෝ ධාතුවට අවස්ථාවක් ලැබුණ වෙලාවක ඔන්න උණුසුම් බව, සිසිල් බව මෙන්න මේවා තමයි අපිට ප්‍රමුඛ වෙලා පේන්නේ. නමුත් අර අනිත් තුන් දෙනත් මේ පරිසරේ යට ඉන්නවා. එහෙම නැත්නම් මේ කය ඇතුළත ඉන්නවා. නමුත් අර ප්‍රමුඛ වෙලා පේන්නේ එක්කෙනෙක් විතරයි. ඊළඟට තව වෙලාවක බොහොම දැඩි ස්වභාවයක්, රළු ස්වභාවයක් මේ කය ඇතුළත නැగిලාම මොකද වෙන්නේ? අන්න මේ පටවි ස්වභාවයට ප්‍රමුඛතාවයක් ලැබිලා තියෙනවා. නමුත් අන්න අර ඉතුරු තුන් දෙනත් මේ කය ඇතුලේ සැඟවිලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට නැවත නැවත අත්දකින්න ඕනි. නැවත නැවත මේ ස්වරූප මාරු විනී වෙන විදිහ අත්දකින්න ඕනි. මේ එකක් විසින් තව එකක් කොහොමද යටපත් කරන්නේ? මේ කෝකවත් එකක්වත් ප්‍රබල දේවල් නෙමේ. හැම දෙයක්ම එකිනෙකින් යටපත් කරන ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන්. මේ හතර දෙනාගේ කවුරුත් ලොක්කෙක් නැහැ. විටක එක්කෙනෙක් ලොක්කෙක් වෙනවා. විටක යා ලොක්කෙක් වෙලා ඔන්න වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරනවා. අන්න ටික වෙලාවකින් එයා වයින් කළා, තව කෙනෙක් ලොක්කෙක් වෙනවා. එයා වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ එකිනෙකක් මගින් ප්‍රතිස්ථාපනය වෙනවා කියලා අත්දකින්න පුළුවන්. මේ හතර දෙනාගෙන් වැඩ කටයුතු කොහොමද, රංගනය කොහොමද කියලා අත්දකින්න පුළුවන්. දැන් මේ නවීන ලෝකේ ක්‍රීඩාවක් තියෙන මොකක්ද රොක් පේප සිසර්ස් කියලා. ගොඩ දෙනෙක් දන්නවා ඇති. මොකක්ද අන්න දැන් පිරිසක් අතර ඉන්නකොට කවුද දිනන්නේ කියලා තේරුම් ගන්න මොකද කරන්නේ? අන්න රොක් පේප සිසර්ස්. මොකක්ද එක් දැන් මේ අල්ල මිට මොලෝගන අනේ මිට එක දෙක තුන කියලා ගණන් කරලා යම් කිසි විදිහක දිගාරිනවා. යම් කිසි විදිහක දිගාරිනවා. මොකද්ද දිගාරින්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් තමයි මේ අල්ල දිගාරින්නේ නැතුව මිට මොලෝගන එහෙම්ම ඉන්න පුළුවන්. අන්න එතකොට මොකද්ද අදහස? මේකේ ගලක් යන ස්වරූපේ තමයි අදහස. ඊළඟට අල්ල දිගෑරියොත් සම්පූර්ණ අල්ල දිගාරින ස්වරූපයක් ඇතිකරොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කඩදාසියක් කියන අදහස. එතකොට කඩදාසියේ ස්වරූපේ මොකද්ද? ගල වහන්න පුළුවන් කඩදාසියට. ගල පරාජයට පත් කරන්න පුළුවන් කඩදාසියකින්. ඊළඟට ඇඟිලි දෙකක් විතරක් දික් කරොත් මේකේ අදහස මොකද්ද? කතුරක් කියන අදහස. එතකොට කතුරට පුළුවනි කඩදාසිය කපලා කඩදාසිය විනාශ කළා දාන්න. එතකොට ගලට වැඩිය ප්‍රබල වුණා කඩදාසිය, කඩදාසියට වැඩිය ප්‍රබල වුණා කතුර. හැබැයි අනිත් පැත්තෙන් කතුර ගල අරගෙන අපිට පොඩි කරලා විනාශ කළා දාන්න පුළුවන්. කතුර තලලා දාන්න පුළුවන් ගලෙන්. එතකොට අන්න බලන්න එකිනෙකක් හැම වෙලෙම එක්කෙනෙක්ට යටයි, තව කෙනෙක්ට ලොක්කා. ඉතින් ඔන්න ඔයම ස්වරූපයක් තියෙනවා. ඉතින් කට්ටිය එකතු වෙලා එකයි දෙකයි තුනයි කියලා අත දික් කරලා බලනවා කවුද දිනන්නේ. එතකොට රොක් පේපර් සිසර්ස්. අන්න ගල් තිවිද්දි, ගලක් විදිහට අත හදාගෙන තිවිද්දි කෙනෙක් කඩදාසියක් විදිහට අත හැදුවොත් අන්න එයා දිනනවා. ඊළඟට තව කෙනෙක් කතුරක් විදිහට අත හැදුවොත් අන්න කඩදාසියට වැඩිය එයා දිනනවා. ඒ අතරේ තව කෙනෙක් ගලක් විදිහට අත හැදුවොත් අන්න කතුර පරාජයටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ස්වරූපයක් තමයි ওই ධාතු හතරෙත් තියෙන්නේ. කවුරුත් ලොක්කෙක් නැහැ. එකිනෙකක් පරාජයටපත් වෙනවා. එක් එක් අවස්ථාවකදී පරාජයටපත් වෙනවා. ඉතින් එන්නේ වගේ මෙන්න මේ රංගනය නැවත නැවත දකින්න ඕනේ. මේ වේදිකාවේ මෙන්න මේ වෙන වෙනස, මේ ධාතුන්ගේ වෙන රංගනය නැවත නැවත දකින කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඇතුළත පිටත මෙන්න මේ කියන වෙනස මාතුලින් ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා. අර ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහට අර ප්‍රාර්ථනාව මට ටික ටික ලඟ වෙනවා කියලා අත් දකින්න පුළුවන්. මොකක්ද අන්න අර බාහිර පරිසරයේ තියෙන දේවලුත් මේ ඇතුළත තියෙන දේවලුත් අතර වෙනස මාතුලින් ටිකෙන් ටික ගිලිහිලා යනවා කියලා. ඉතින් එවැනි වූ ඒ වෙනස ගිලිහීමක් සඳහා, අඩුවීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු පොඩ්ඩක් ඔහමින්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කොහොමද ස්වාමීන් වහන්සේට?
අපි ඉතින් ජොලියේ ඉන්නවා. හොඳ සීතල උදෑසනක්. මේ අපිට පිටරට යන්න නැති නිසා උංග කාලයට පස්සේ ලංකාවේ හොඳ කාලගුණේ විඳිනවා. අවුරුදු 10 කට පස්සේ.
අපි සීතල නම් විඳිනවා මේ දවස් ටිකේ ස්වාමීන් වහන්සේ. අපරාධ කියන්නේ බෑ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපිට අද ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. එකක් ගිය සතියේ කරපු එකට රිප්ලයි එකක්. මම ඒකෙන් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
එම්නම් අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගාර්තර ස්වාමීන් වහන්සේ මේකත් නිදා ලියලා තියෙන එකක් සමහරවල් පැටලෙයි සමා වෙන්න ස්වාමීන් වහන්සේ
යන්න බලමු
ෆොටෝ එකක් බලන්න කියලා. ගාර්තර ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව විනාඩි 45යි. ඉතා ප්‍රසන්න මනසින් පරියංක භාවනාවේ යෙදෙමි. කැමති ඕනෑම වෙලාවක ආලෝක ස්වභාවය අත්විඳින්නට හැකි බව දැනුනි. විටින් විට දීප්තිමත් දියමන්තියක් වැනි හැඩයක් ඈත් වෙමින් ලඟ වෙමින් පෙනේ. මේ ආලෝකය තුලින් සතිමත්ව ආනාපානයේ දෙස බලා සිටීමි. එහි සිසිලෙන් ලැබෙන සැප වේදනාව නොනවත්වාම අත්විඳෙමි. ප්‍රාශ්වාදයේදී සිසිලස නැති බවත් ඒ මොහොතේ උපේක්ෂාවත් දුටුවෙමි. සිතුවිලි ආවත් ඒවා බාධාවකින් තොරව නැති විය. මනසේ ප්‍රසන්න භාවය සතිමත් වූ සමාධිය නිසා ඇති වේද? මෙතරම් නිදහස්ව පරයන්කේ යෙදුනේ කී සතිය ඔබ වහන්සේගෙන් ලබාගත් උපදෙස් නිසා වෙනි. සක්මන් භාවනාව විනාඩි 45යි. පරයන්කෙන් නැගිට ඇවිදින විට එම නිදහස් සැහැල්ලු මනසට පවත්වමි. දෙපාවල බර මාරු වෙන සැටි දකිමින් සක්මන් කළෙමි. ගිය සතියේ පැවති විලුඹේ වේදනාව පහව ඇති නිසා දෙපාවල බර මාරු වීම දකිමින් සක්මන් කළෙමි. සිතුවිලි බාධා නොවිය. ඉඳහිට ආ සිතුවිලි එතනම නිරුද්ධ විය. දෙපා බර මාරු වීමේදී ඇතිවන දැනීම චක්‍රාකාරව සිදුවන බව බලා සිටියෙමි. පැය භාගයකට පසු ගැඹුරු සතිය මිදී ගොස් සිතුවිලි බාධා ඇති විය. එහෙත් තවදුරටත් සක්මන් කළෙමි. ඔබ වහන්සේ කිව් පරිදි මෝහය ඉස්මතුව මම ඉස්මතු වන සිතුවිලි පහළ විය. මෙම කමටහනට මගේ නම හෝ මගේ පදිංචිය හෙළි කරන්නට සිත්වීමෙන් මෙය දැනුනි. උපදේශ පතමි. ඔබ වහන්සේටත් වැඩසටහන මෙහෙවන සියලු දෙනාට නිස්සරණ වන්නේ ගෞතම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව පතමි. නිවන් සුව ලැබේවා.
සක්මණේදී තෝ විදිහට දිගට කරගෙන යන්න පුළුවන් ඒකට කියනවා ක්ෂණේ ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක කනෝ වේමා උපජ්ජකා කියලා අහෝ ක්ෂණේමයිකවා නොයාවා කියලා කලදුටු කල වලෙහිගම් කියලා ඒක දිගට කරගන්න ඕනේ. කාලසටහන වෙනස් කරගන්න නැතුව හිත කය ලෙඩ කරගන්න නැතුව මේකට උපස්ථාන කරන්න ඕනේ. බඩදරු අම්ම කෙනෙක් වගේ. නැත්තම් අර කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට බාධා කරන්න නැතුව යන්න දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. ගොවිතැන බත වෙලා දැන් කිරි වදින වෙලාව. නිතර ගොවියා යන්න ඕනේ. ගිහිල්ලා අතපත ගාලා උම ගිහිල්ලා තියනවද වතුර වෙලා තියනවද සත්තු කනවද අරීම කියලා බලන්න ඕනේ. සක්මනේදී වම දකුණු අතර වෙනස දැකපු එක හොඳයි. හැබැයි හොඳටම ඒක සවිස්තරව බැලුවොත් ඉක්මනටම වෙනස නැතුව යනවා. ඉතින් ඒක හරිම මායාකාරී දෙයක්. විස්තර සවිස්තරව බැලුවොත් ඒ විස්තර අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ගොරෝසුව බැලුවොත් වමෙන් දකුණ 100%ක් වෙනස්. ආස්වාසේ සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි වගේ. නමුත් අපි මේ සමීපව බැලුවොත් පුංචි පික්සල්ස් වලට කඩලා අංශු වලට කඩලා යන්සොත්‍ර වෙනසක් නැහැ. එතකොට ආස්වාසේ ඉවරලා ප්‍රස්වාසය වෙනවා, වම ඉවරලා දකුණ වෙනවා වගේ කියන දේවල් වල ඒ චක්‍රයකට දැන් වෙන මැනර් එකකට මාරු වෙනවා. ඉතින් අන්න ඒක හරිය අමාරුයි කියවලා දෙන්න. කියව ගන්නත් අමාරුයි. ඇත්තටම ඉතින් වරද ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක වරද්ද ගන්න එක කිසිසේත්ම ගෝලයාගේ වැරද්දක් නෙවෙයි කියලා කියනවා. හැබැයි ගුරුවරයාගේ වැරද්දක් කියනවා. ඒ කියලා දෙන්න ගුරුවරයා දන්නේ නැති නිසා. ඒක නිසා යාට කියන්න ඕනේ විස්තර වැඩියෙන් බලන්න බලන්න දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මේ තාම දියුණු ලක්ෂණයක්, හැරවුම් ලක්ෂයක්. ඉතින් ඒ නිසා එහෙම වෙනකොට ඒවයි තමයි අපි කල්ලාතුව කියලා තියෙනට වැඩිය විඳ ගන්න එක හොඳයි. ඒ කරනකොට භාවනා නිකන් ඉබේම වෙන්න පටන් ගන්නවා. හැබැයි වෙන්න වෙද්දී නැත්තේ වෙන්න දෙන්නේ නැත්තේ අපි එතකොට වැරදුණයි කියලා හිතලා මේ හයියෙන් ආය පය පොළොව ගහලා හප්පලා ඇවිදින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට මෙනේ කරන්න යනවා. නැත්නම් පශ්චාත්තාප වෙනවා. එතකොට අර ඉබේ වෙන ගතියට එන්න බෑ. ඉතින් එතකොට වෙන්නේ ඒවත් නොකිය වෙන්න දෙන එක තමයි හොඳ. මම මේ පැනලා කියනවාද මන් දන්නේ නැහැ. එතකොට වෙන්නේ භාවනා නීරස වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒව ඔක්කොම පෙරමග ලකුණු. ඒ ඔක්කොම හොඳ පෙරමග ලකුණු. ඉතින් ඒවට එලඹිච්ච වෙලයි අවස්ථාවයි දැන් ඔය සක්මනේ පරියන්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා නිචිපතා කරන එක සස්ටේනබිලිටි තමයි වැදගත්ම දේ. බුද්ධම ගෞරවයකින් ආදර ගෞරවයකින් නැමීදලා සක්කච්ඡාකාරියෝ මේක කරන්න. සාදරයෙන් කරන්න ඕන. එතකොට තමයි දැනගන්න පුළුවන් මේ රහස් භාවනාවේ රහස්. එහෙම නැත්නම් ධර්මතාවල තියෙන රහස් පිරෙන පටන් අරගනි. ඒකට සුදුසු තාලෙට තල තුනා විදියට වැඩේ ගෙනියන්න කියලා අපි යනවා ඊගායකට.
සාදු සාදු සාදු. උදේ වගේ ප්‍රශ්න තියෙනවා ඔකේ ළමයිගේ.
ඔව් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්න අහන කෙනා සතිපාසලේ ළමෙක් මේකට ජොයින් වෙලා ඇති කියලා මම හිතනවා. ශාන්ති ඇහෙනවද කතා කරනවා?
ඔව් උදේ මට ඇහෙනවා.
ශාන්ති ළමයා නම දන්නේ
නැහැ. දුවගේ නම මිනාදි.
මිනාදි මං දැක්කා ඉන්නවා. මිනාදි can you unmute your mic and ask your question now?
හාමුදුරනේ?
Yes, I can hear all the conversation.
හාමුදුරනේ මේ දරුවා එයා සුමානයක් විතර වගේ එයාගේ භාවනාව කරගෙන එයා ඩයරි එකක් පවත්වාගෙන යනවා. එයාගේ පළවෙනි දවසේ එයාගේ ලියපු විස්තරේ තමයි මේ ප්‍රශ්නේ තිබුණේ එයාගේ අන්තිමටම. ඒක තමයි ඉදිරිපත් කරන්නේ.
හොඳයි.
මිනාදි අහන්න පුතේ.
So when I was doing my meditation, I noticed that every time that there was a bit of a glitch between my breathing and my concentration, my thoughts and other distractions would always take over and they would go down a different path. So I was wondering, like, what are these distractions and how do they advance when I do my meditation?
Yeah, that means you are expecting some kind of a consistency, some kind of a continuity, some kind of a linearity. But the things are really, in reality, happening in a episode basis, changing. This changing is not a distraction if you are ready to accept the changing nature, evolving change. It is different episodes happen, you make a story out of that. So all the episodes are not parallel with what the thought, what is the fabrication, what is the story you are expecting. You have to, what meditation means, choicelessly be aware, these are the prop-ups, these are the bubbles happen. So you keep primary object, yes, you keep the primary object, you have never mentioned even the primary object. So keep the primary object as the pivotal point, keep the primary object as the assembly ground, keep the primary object as the benchmark, and let the phenomena happen. Whenever you have doubts, whether you are floating off, whether you are bewildered, whether you are carried away, you just see the primary object. If the primary object is at the eye shot, you are not in trouble. And meanwhile, you have to go prepared for the changing nature, evolving nature, metamorphosis. And then you can see, if you go prepared, you have all the tools, you have all the possibilities, you have all the potential. Now, your tone is having some resistance to this changing nature. So in meditation, not only we are doing meditation as such, not only we are adverting our mind to the primary object, our mindset, specifically the inside meditation, that is prepared mind, is for the changing nature. So young children, young fellows are more skillful towards the changing nature, but the thing is, you have to go with that prepared mind, go with that changing nature, accepting of the changing nature. Do you get my point?
So when I am doing like a breathing meditation and I see a thought about to arise, I should recognize it and accept that it will happen and know that it will happen, but be prepared for the distraction to come.
Don't say distraction, phenomena to happen, and be prepared to accept it. That in other way we can do non-reaction. And you can say there are many distractions. Thoughts can happen, pain can happen, sounds can happen, visual object can happen, but you pick particular kind of a distraction that is your your personality trait that will be revealed in time to come. If you allow it to happen its own way, if you are reacting, you will be ever reacting, expecting linearity to happen, consistency to happen, non-changing nature to happen, and that is what the teaching we do in we get in the school. But the mind is not that. Mind is multidimensional. Multi is a matrix, it is not a linear. And when it is accepting, mind is ready to lead. So let the mind to have its own time, at least when you are mindful. Don't restrain, don't regiment, don't manipulate. Regimentation. Do you get the point?
Yes, thank you.
And you have to regularly report. Then I may try my best to keep the track clear and therefore communication is very, very important. Okay, we are moving to okay. the next.
තව ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. ජගත් ඔයාලට අන්විත් කළා කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නේ පරියංක භාවනාව සම්බන්ධයෙන්. පරියංක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන ඉතාම සියුම් අවධානයක් යොමු කරන්න ඕන වෙන අවස්ථාවක් එනවා. ඒ වෙලාවේදී මට තියෙන ප්‍රශ්නේ S2 වහගෙන ඉන්න එක පොඩ්ඩක් ඇරෙනවා. එතකොට මේ ප්‍රශ්නයක් වෙනවා මේක දැන් මේ ඇහැ ඇරෙන එක වහන එක ගැන හිතනකොට ආය අතන හුස්ම ගැන දැනෙන සංවේදනයට බැහැ ගන්න අමාරු වගේ ගතියක් තියෙනවා.
ආ ඒක නිසා ඇස් ඇරෙන එක තමන් හිතලා කරන එකක් නෙවෙයි ඇස් ඇරෙනවා. හැබැයි ඇස් ඇරුණයි කියලා හුස්ම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හුස්ම දිහා බැලිල්ල වෙනස් වෙන්න පුළුවන් අපේ too much of expectation නිසා. ඇස් ඇරියයි ඇස් ඇරුවයි කියලා හුස්ම වෙනසක් වෙන්න බෑනේ. වෙන්නේ නැහැ. මොකද ඇස්සරිනු ඇස්වානවා කියන එක ඉන්වොලන්ටරි වෙන එකක්. ඉතින් ඒකට අපි සබකෝලයක් තියෙනවා. අපෝ ඇස්සරිනු සතිය කැඩනවා. අතෝ ඇස්සරිනු භාවන හුස්ම වෙනස් වෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒ නිසා ඕක ඇස්සරිනුට කමන්නේ නැහැ. ඒ චේති හුස්ම තියනවාද? ඒ චේති හුස්ම බලන්න පුළුවන්ද? බැලීමේ හෝ හුස්ම වෙනසක්, රිද්ම් එකේ වෙනසක් වෙනවද බලන්න සුළු කාලිකින් වල තේරෙයි එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේවා හුඹස් බය. ඒ නිසා ඇස්සරින්නේ ඇරිච්චාව. අරින්න යන්න එපා. ඇරෙනවා නම් කමක් නැහැ. ශබ්ද අහන්න යන්න එපා. ඇහුණට කමක් නැහැ. මනෝරූප පෙනෙන්න කමක් නැහැ. බලන්න යන්න එපා. කය වේදනා තිබුණට විඳින්න යන්න එපා. ඉවුව තිබ්බයි කියලා හුස්මට මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසා අන්නේ ඒක අපි දකින්නට අපිට පේනවා මේ සතිය සහ හුස්ම සහ අවධානයේ කිසිම වෙනසක් නැතුව මේ කරන චෝදනා සියල්ලක්ම ෆැබ්‍රිකේෂන් එකක්. ඒක ඔක්කොම කතන්දර ගෙතිලක්. ඒක නිකන් රියැක්ෂන් එකක්. හරිම අහිංසක පැසිව් රියැක්ෂන් එකක්. හරිම කසද්. ඔක පච කරන්න ඕනේ අපි වයසට යන්න ඉස්සෙල්ලා. ඔක පච කරන්න ඕනේ අපි ලෙඩ වෙන්න ඉස්සෙල්ලා. ඔක පච කරන්න ඕනේ අපි දුර්වල වෙන්න ඉස්සෙල්ලා. ඒකල කියන්නේ ඔබට ඕන දේ ඔබ කරන්නේ අපි ගණන් ගන්න නැහැ කියලා. ඒක තමයි ඔය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන එකේ පළවෙනි පාඩම. ඉතින් අපි දැන් මේ ඉඳලා පුරුදු වෙමු. ඉදිරිපත් කිරීම හොඳයි.
එහෙමයි සල්. එරුවන්.
නිරෝෂ්තා ප්‍රශ්නයක් තිබ්බද?
සමා වෙන ස්වාමීන් වහන්සේ මම මයික් එක මියුට් කරගෙන ප්‍රශ්න කියලා තව ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ මයික් කියවගෙන හිටියේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ ඕලාරික අත්ත ප්‍රතිලාභයට පසුව එන මනෝමය අත්ත ප්‍රතිලාභය අත්විඳින විට එක් අවස්ථාවක මන ඇතුළු ඉන්ද්‍රිය හයම නිසලව පවතී සමහර දිනවල මෙම තත්වයේ සතිය හොඳින් පවතී සමහර දිනවල හිත නිලීන වීම හෝ නින්දට වැටුණු ගතියක් අත්විඳිනි ඔබ වහන්සේගේ දෙපා නැමද මෙම தත්ත්වය විස්තර කර දෙන මේ ඉල්ලා සිටිනවා සාදු
ඔයගේ මේ අත්පැටිලාභේ තුනක් ගැන කතා කරනවා පොට්ටපාද සූත්‍රයේ එක අත්පැටිලාභයක ඉඳද්දී අනිත් දෙක ගැන හිතන්න ගියොත් අර ඉන්න එකක් නැති වෙනවා පටලැවෙනවා ඒව එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට් ෆ්‍රොම් 1 ටු අදර් සෝ ඕලාරික අත්පැටිලාභේ ඉඳද්දී මනෝමය අත්පැටිලාභයක හිතනවා කියන ප්‍රපංචයක් ඕලාරික අත්පැටිලාභේට බාධාවක් ඕලාරික අත්පැටිලාභේ ඉන්නකොට වෙලා වෙනකොට යා මනෝමය අත්පැටිලාභෙට යනවා. එතකොට සබ්බංග පච්ඡංග සමංගී මේ අංගපස්සේ ඔක්කොම පේනවා හෙවණැල්ලක් වගේ. ඊට පස්සේ ඒකටත් බය නැතු ඉදිරියට ගියොත් අරූපී අත්පැටිලාභෙට යනවා. ඒක සංඥාමයයි. ඒ අරූපී අත්පැටිලාභය ගැන හිතන්න පටන් ගත්තොත් ඕලාරික මේ හරි මනෝමයකේදී ඒක නිකන් ප්‍රපංචයක් විතරයි. ඒක චින්තාමය පැත්තක් විතරයි. මේ අර කරන බාධාට බාධා වෙනවා. ඉතින් ඒක ඔක්කොම හරියට වේලි වේලි රතුළුණ ගෙඩික පොත්ත ගැලවිලා ගැලවිලා යනවා වගේ වේලිච්ච පොත්ත ගලවනවා මිසක් අර අමු පොතු ගලවන්න යන්නේ නැහැ අපි. ඉතින් ඒ නිසා ඒක ක්‍රියාවලියක්. ඒක ඉවොලූෂන් එකක්. ඒක මෙටමෝෆොසිස් එකක්. එහෙම නැත්නම් පරිණාමයක්, රූපාන්තරණයක්. ඒක හරිම ලස්සනයි. ඒකට කේටකරන එක පුදුමාකාර ලාලිත්‍යයක් එතන තියෙනවා. පුදුමාකාර సౌందర్యාත්මක දෙකක් තියෙන්නේ. හරියට ගෑන් ළමෙක් වැඩිවපත් වෙනවා වගේ. ඒ වැඩිවපත් වුණාට පස්සේ අර චරිත වෙනස් වෙනවා. ඉතින් ඒක වැඩිවපත් කරන්න බෑ. ඉතින් ඒ වගේම ඒ අත්තලපටිලාව පිළිබඳව ඒ බුදුරජාන් වහන්සේට මේ හත්ත ධම්ම සාරිපුත්ත කියනකොට එයා කියන්නේ බොහොම ලස්සනට අතීතයේ ඉන්නකොට අනාගතය ගැන හිතන්න බෑ. හිතනවා කියන්නේ ප්‍රපංචයක්. අනාගතයේ ඉන්නකොට වර්තමානයේ හිතන්න බෑ. ඒක ප්‍රපංච. ඉතින් මේ තුන පැටලුණාට පස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අතීතින වෙනසට අතීතයේ හිටිය කියලා කිසි ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මොකද ඒක සිද්ධ වෙච්ච සිද්ධියනේ. ඒක මේ වර්තමානයේ ගන්න හදනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේ මේ පැටිලාබ තුන ලස්සනට බුදුරජාණන් වහන්සේකට කියන හෙල්දි ඊගෝ කියලා. ගොරෝසු ඊගෝ එකක් නැතිකරන්න සටල් ඊගෝ එකක් අපි දඩේ අඩේට ගන්න. සටල් ඊගෝ එක නැතිකරන්න ඊට වැඩිය සටල් එකට යනවා. ඒ නිසා ඒ මනෝමය අත්පැටිලාභයේ කියන එක හරිම මේ කොමන් එකක් කියලා මම කියනවා. මිනිස්සු මේ පටලවාගෙන දඟලන්න ගියාට ඒක මනුස්ස හිතේ එන්ඩාවමන්ට් එකක්. මනුස්ස හිතේ තියෙන ස්වභාවික කම්බිනේෂන් එක. ඒ මිනිස්සු මේකට මහා වටිනාකමක් දීගෙන මේ භාවනාවක් කියලා නමක් දාගෙන ඒකට වෙනමම තැන් හදාගෙන නටන්න හදනවා. ඉතින් පටන් ගන්නකොට එහෙම කරන්න ඕනේ. ඔව් පහු වෙනකොට පේනවා මේ manussත්ව ප්‍රතිලාභයේ manussයේ manussයාගේ ජීවිතේ එව්වා birth rights. ඉතින් සමික isolation එකයි වැදගත් වෙන්නේ. දැන් මේ තියෙන්නේ මනෝමය එකක් කියලා ආය analyze කරන්න යන්නේ නැහැ. කරන්න ගියොත් සංසන්දනය කිරුවොත් ඕලාරි කත්ත ප්‍රතිලාභයේ සහ චින් මේ අරූපී ඒ ප්‍රපංචේ නිසා අර තියෙන මනෝමය අත්පත් ලැබි කැන්නේ. ඉතින් ඒ නිසා ඒකේ විස්තර හොඳට දැක් ගන්න පුළුවන් පොතපත කියවන කෙනෙක් නම් බොම්මිටත් වඩා වගේ කියන්න පුළුවන් පොට්ටපාද සූත්‍රය. මත් දැකලත් නෑ ඊට වැඩිය ඒ වගේ විස්තර තියෙන එකක්. ඒ නිසා ඕක වෙන හැටි බලාගෙන තමන්ගේ ගමන තියෙන කෙලින්ම මූල කර්මස්ථානෙත් එක්කයි සතියත් එක්කයි යනකොට ඒ තැන් පහු කරනවා. අපි මේ පව කරන හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්නේ කියොත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. වාහනේ යන ගමන්ම දැන් මේ පව කෙරුවා අරක කියනවා මිසක්කා ඒ එක එකක් රෙකග්නයිස් කරන්න යෑමම ටැග් ගහILLක් කියලා කියတဲ့ එක. ඒවා නිකන් ඒවා ෆ්‍රෝස් කරන්න හදනවා, ෆ්‍රීස් කරන්න හදනවා වගේ. එහෙම ෆ්‍රීස් වෙන්නේ නැහැ. එක පැයේදී 10-15 සැරයක් ඕක වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒක පික් කරන එක. දැන් ඔන්න හිත තියෙන්නේ මනෝමය මට්ටමක දැන් තියෙන්නේ අරූපී මට්ටමක දැන් තියෙන්නේ ආයෝලාරික. ඒවා මාරු වෙනවා බොහොම ශීක්‍රයෙන්. ඉතින් එතකොට පේනවා තුනම එකයි කියලා. ඒ තුනෙන් වෙන්නේ අර ඝන බහලෝ කැදලි බැඳිලා තියෙන ආත්මය කියපු සංකල්පයේ බොරුවක් ඝන විනිබ්බෝගයක් වෙනවා කලාප වලට කැඩලා යනවා. ගියාට පස්සේ වෙනම එකතු වෙච්ච ආන සංප්‍රයුක්ත මොකද්ද හැඩයක් එකක් තියෙනවා. නමුත් ඒ පොඩි පොඩි වලට කැඩලා ගියාම ඒකට හිතින් දාගත්ත බෝඩර් එකක් විතරයි කියලා වගේ තේරෙනවා. ඉතින් සායේ තුන හරි තියරිටිකලි හරි ඉන්ටරෙස්ටිං. හැබැයි ඒක ඉස්සර කරගෙන මනෝවැත්ත ඉස්සර කරගෙන ලස්සන සිටින ස්වභාවික ක්‍රියාවලියට බාධා වෙන්න දෙන්න එපා. හැබැයි එම වෙන එක නම් ස්වභාවිකයි. විශේෂයෙන්ම ඒ ටික වෙන්නේ උගතුන්ට. ගමින උපාසකම්ම කෙනෙකුට මිනිස්සෙකුට ඌව කියලා දෙන්න ඕන කමක් නැහැ. යාට දෙන භාවනා කරන යනට හිත බොහොම සියුම් මට්ටම් වලට යනවා, ගොරෝසු මට්ටම් වලට යනවා, සියුම් මට්ටම් වලට යනවා. නංවනන් නොදැනගත්තට ඒක වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගත්ත දැනුම බාධා නොවන විදිහට පාවිච්චි කිරීමෙන් නම් ස්වභාවිකව ප්‍රත්‍යක්ෂයට ඉදිරියට යන්න වෙන වෙන වෙලාවෙ මේ මනෝමය වශයෙන් දැනගන්නවා. මේක තමයි නැත්තම් චින්තාමය වශයෙන් දැනගන්නවා. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ.
සාදු සාදු සාදු. අපිට ප්‍රශ්න නම් ලැබිලා තියෙන එකම නයි ස්වාමීන් වහන්සේ. තව විනාඩි දෙකක් විතර තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න වෙලාවක් ඇති වෙයි කියලා. පාවරක් තියෙනවා නම් එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේට වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.